දුකානු පස්සනාව කියන්නේ මොකක්ද? එතන පෙන්නපු දුක මොකක්ද? අන්න එතන විග්‍රහ කරනවා සරියුත් මහරහතන් වහන්සේ දුක අනිච්චං කයට්ඨේන දුකං බයට්ඨේන කිය. බයාර්ථයෙන් දුක කියන. එතන මොකක්ද මේ බයාර්ථය කියලා කිව්වේ? යම් කෙනෙක් මේ ලෝක ධර්මතාවයේ ස්වභාවය මේ විදිහට අහනකොට අනේ මේ ප්‍රියයි මනාපයි යහපතයි කියන කර්ම බීජය ගොඩනගෙන මේ ආස්වාද මායාවට චන්දරාගයේ බැඳුනොත් මේ එකලොත් ඉන්න ගොඩනැගිනගේ අනන්ත දුක් විඳිනවා වාගේ ඔය කාමච්ඡන්ද ආදී නීවරණත් ගොඩනැගිනවා මත් වෙලාවේ කාමයන්දී. එතකොට දස කුසල් කිරුණාම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ගෙවලා ඉවර කරන්න බැරි සතර පායේ උපදින කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස් කරගත්ත ලෝක සත්වයා නිරේ උපන්නෝ අනන්ත ගිනි වලින් දැවෙනවා පිච්චෙනවා අර ප්‍රමාණ. ওই කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දැවෙන්න වෙයි. බලවත් පාප කර්ම කරගත්තු. එහෙම නැත්නම් තිරිසංගත ගති ලක්ෂණ කරගත්තෝ තිරිසන් ලෝකේ ඉපදුනෝ. ওই සත්වෙින්ද කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මුළු ජීවිත කාලයේ සැකවර්ණයක් ඇතුව ගෙවන්න. කාගේවත් සැකවර්ණයක් හම්බ වෙන්නේ නැහැ. හැමතැනම හතුර වට කරලා. මහ කැලෑවල ඉන්නේ හතුරන්ගේ හතුරුකම් මැද්දේ. එක වේලක් කනකොල ගහ කන්න වැහැ වටපිට බලන්නේ නැතුව. හදාගෙන කන්න උන්ට නැහැ. වටපිට බල බලා තමයි කන්නේ. කුරුල්ලෙක් වටපිට බල බලා තමයි පොඩි ගෙඩියක් හදාගෙන ගිලින්නේ. ලේනෙක් වටපිට බල බලා තමයි අර අතට අරගෙන මොනව හරි කන්නේ. මොකද කොයි මොහොතේ උට පහර ගන්න බලා ඉන්නවද දන්නේ. මනුස්සයෙක් නම් පොඩ්ඩක් ආරසාවෙලා ඉඳලා එහෙම බයක් දැයි නැතුව ඉන්නවා. ඒ මනුස්සය කියන්නේ සුගතියේ ස්වභාවය පොඩ්ඩක් හරි තියෙන හිඳ. අර දුගතියේ ස්වභාවයේ පස්විති මහ බයකින් දුක් සැලසිය කියලා කිව්වේ ඒකයි. විශාල බයක් ඇති කරනවා විදිය. එනිසා හැම ඉරියෙම අනේ සතා බලා ඉන්නේ. කොයි එකකටද පොඩ්ඩක් බැරි වෙන්නේ, පොඩ්ඩක් අමතක වෙන්නේ, ඒක අල්ලගෙන කන්න. ඔය ක්‍රමෙම තමයි තියෙන්නේ. ඒ වගේම ඔය කාල සීමාව මොන තරම් හැකිලා හිටියත් මැදි වයසේ විතරයි හැකෙන්න පුළුවන්. මැදි වයසේ පෙන්නට පස්සේ ඒක අර දුවන්න පයින්ද බැරි වෙනවා, ඇත් වෙන්නේ නැති වෙනවා, කන් ඇහෙන්නේ නැති වෙනවා, යන්තම් බැරි වෙනකොට ඌ ගොදුරු වෙනවා අවසතේ උට. අමු අම්මේ කෑ ගහදි මැරෙන්නේ ඉතලා මත්ය කඩගෙන කාලා කාලා මත් කද්දි මැරෙන්නේ. ඒ තරම හිතලා බලන්න කොයිතරම් දුකක් විඳිනවා ඇද්ද. මැරුණාට පස්සේ මාස් කරනවා නෙමෙයි හලිතිය විඩි තියලා වැරුවා වගේ එකක් නෙමෙයි කරන්නේ. අල්ලගෙන උඩ දම තමා බාගෙට මැරෙද්දි කෑ ගහටි එක වැත්තක ඉඳන් කන්න. කද්දි මැරෙන්නේ. ඒ මැරලා ඉවරයක් වෙනවා. අර කරව පාප කර්මය නිසා එකාද්දවකින් ඔය තිරිසන් භවෙ විදෙන්නේ. ඒ එක්කම ආයි හැරියා තිරිසන් ගන්ධබ්බේ ආයි බඩකට යනවා. බඩේ ගිහිලා පහලින් අම්මා බඩේ ඉඳලා අම්මා අල්ලගෙන කන්න. එන වැදුවාට පස්සේ වැටවුඩේ කනවා තාම එකක් කැරිදි. දැන් සතුන්ගේ තත්ත්වය කොහොමද? එතන වටංගින වැඩි මහල් වෙනකන් උඩ දුවලා පැන්න එන්න පුළුවන් නිකන් ඌ කෝකන හරි ගොදු වෙනවා ඒක ලබාලකා. එහෙම බේරුණා පොඩ කාලයක් ඉඳලා ඌ ඉන්නේ ඌගේ ජාතිය බෝ කරලා වැඩි වයසට ඉන්නකොට ඌ ආයසරිය ගොදුර වෙනවා හරි උට අර විදිහට මරණේ. එහෙනම් තිරිසන් ලෝකේ ඉන්න තාක්කල් මොකද කරන්නේ? මසින් ණයගේව ගෙවා. මසින් කරන්නාව පාප කර්මයට වන්දි ගෙවන්න අවුරුදු කෝටි ප්‍රකෝටි ගාලක් දුක් විඳි. මේ අවුරුදු 60-70 ජීවත් වෙලා ඉන්න කාලය තුල පුංචි ආස්වාදයකට ලොල් වෙලා කරපු අපරාධයන්ට විපාකයේ නැහැ. ලෝකෙ මෙන්න මෙයාගේ මහා භයානකයි. ඔන්නෝගේ දකින්නකොට මේ ආස්වාදිය මොනතරම් භයානකද? මේ ආස්වාදිය නිසා නේද මේ සියලු දුක් විඳින්න වෙන්නේ කියලා අදහසක් එනවා. මෙන්න මෙහෙම ආපුහම මේ ආස්වාදිය මහා භයානකයි, මේවන කවදාවත් ඇලක් දෙන්න වටින්නේ නැහැ. මේවා මහා මරවුල් නේද කියලා වැටහෙනවා. මෙන්න මේක හොඳට දැනගන්න ඕන වැදගත් දෙයක්. මෙන්න මේකට කියනවා දුක්ඛානුපස්සනාව. එහෙනම් දුක කියන එක දකින්නේ බයි දුක්ඛම් බයක් කියන කියේ මෙන්න මේ බය දකින්න. ඒකත් එක්තරා ඥාන ලක්ෂණය. දුක දකින ක්‍රමයක්. කොයි ක්‍රමෙන් හරි අපි දකින්න ඕන නිවන් දකින්න නම් දුකෙහි දුක නෙමෙයි. දුකෙහි දුක දැකලා ඒකට වැදෙදි විච්ච චන්දරාගයේ දුක දකින්න ඕන. චන්දරාගයේ මරවුණ. කවදා හරි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණියම දකින්නකොට දැකිය යුත්තේ මොකද්ද? අනිත්‍ය වශයෙන් දකින්නේ මේ ආස්වාද දෙන දේවල් මහා මරවුල්. ආස්වාද පතේ ගිහින්නේ මේ දුක් විඳින වෙන්නේ. ඒ වගේම ආස්වාද පතේ ගිහිලා හිට තමයි මේ නැන්නම ඒක චන්දරාගයේ බැඳුනහම තමයි මේ විශාල දුකට මුහුණ දෙන්නේ. එහෙනම් මේ ආස්වාදයන්ට ප්‍රියමනාපින් බාර ගන්නවා කියන්නේ ආස්වාදයන්ට වටිනාකමක් දෙනවා කියන්නේ මොනතරම් අපරාධයක්ද, මොනතරම් විනාශයක මුලක්ද කියලා දකින්නකොට මෙන්න මේ දැකීම අවශ්‍ය වෙනවා නිවන් අවබෝධ කරන්න දුක්ඛාරය සත්‍ය දකින්න. ඔය ටික දකින්න නැතුව ලෝකේ දුකයි කියලා කොච්චර කී කී හිටියත් සැපයි කියන එකේ දුක දෙයක් නැති තාකල් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රියයි මනාපයි යහපතයි කියන්නේ යමද්ද? ඒකේ තියෙන දුක දකින්න ඕන. ඒක දකින්නේ දුක් වේදනා විඳින වේදනා චෛතසිකයෙන් නෙමෙයි. ඒ වේදනා චෛතසිකයෙන් දකින්නේම සැප වශයෙන්. විඳින්න තියෙන දුක් වේදනාවක් නැත්නම් ඒවා දුක් වශයෙන් දකින්න. සුඛ වේදනාව වේදනා චෛතසිකයෙන් දකින්නේ සැප වේදනා වශයෙන්. මධ්‍යස්ථ වේදනාව මධ්‍යස්ථ වශයෙන් දකින්න. ඒ තුන් ආකාරයෙන්මයි වේදනා චෛතසිකයේ මුල් කරගෙන දකින්න. නමුත් බුදු මේ බුද්ධාවේ තියෙන්නේ යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥා මුල් කරගෙන දකින්න ඕනේ. ප්‍රඥා මුල් කරගෙන දකින්නවා කිව්වහම එහෙනම් ප්‍රඥා චෛතසිකයෙන් දකින්න ඕනේ. ප්‍රඥා චෛතසිකයෙන් දකින්නේ ඔන්න ඔය ක්‍රමයට කල්පනා කරගුවා තමයි. එහෙනම් සැප වේදනාවක් වශයෙන් දකින්න එකක් දුක් වේදනාවක් වශයෙන් දකින්නේ කොහොමද? මේ සැප වේදනාව කියන එක මොනතරම් භයානකද? මේක ගිල ගන්න ගිහිල්ලා නේද? මේ සත්‍යය මෙතනදී වැටලා ඉන්නේ. මෙන්න මෙහෙම දකි. මෙන්න මේක තමයි කිව්වේ. සත්‍යය මේ ලෝකේ මෙච්චර කාලයක් හැයක්. කජ්ජ සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කජ්ජ සූත්‍රය කියන්නේ කාපු හැටි කියලා. අනන්ත සංසාරයේ වඩගින් ලෝක සත්‍යය ඇහෙන් කනවා. මේ රූපස්කන්ධී රූප කනවා. කන නැමැති රූපස්කන්ධී ශබ්ද නැමැති රූප කනවා. නාසය නැමැති රූපස්කන්ධී ගන්ධය නැමැති රූප කනවා. දිව නැමැති රූපස්කන්ධයෙන් රස නැමැති රූප කන. කය නැමැති රූපස්කන්ධයෙන් පොට්ටබ්බ නැමැති රූප කන. මන නැමැති නාමස්කන්ධයෙන් ධර්ම නැමැති නාම කන. කෑම කාලා කාලා ඉවරයක් නැහැ. කෑම ඇති වෙලා නැහැ. දැන් මේ කාර්තය. නිරුක්ති අප්‍රමාණයි කිව්වේ ඒකයි. එකක් තමයි කැමැති සීනේ. දැන් කැමැති සීනේ නැති එකයි මුලින් විග්‍රහ කරන්නේ. අනිත්‍ය විග්‍රහ කරනවා. දැන් තව එකක් විග්‍රහ කළා කෑම ඇති සීනේ. කැමති සීනේ නැහැ කියන එක තව නිරුක්තිය. කෑම ඇති සීනේ කැමති සීනේ. මොන කෑම? ඔය කෑම. ඇසෙන් කාපුවා, කලෙන් කාපුවා, නාහෙන් කාපුවා, දිවෙන් කාපුවා, කයෙන් කාපුවා, මනෙන් කාපුවා ඇති වෙලා නැහැ. ඒකනි තව තව ඔය ඔය කන්න. ඇති වෙන තාකල් ඔහුට දිගෙන් මිදෙන්න බැහැ. ඇති වෙලා නැති තාකල් ඔහුට අසහනිය. අසහනිය මිදෙන්න බැහැ. අන්න ඒකත් පිළිම. අනිත්‍ය ලක්ෂණයට කියන්නේ වා කිව්වේ ඒකයි කැමති සීනේ නැහැ කියන්නේ. තවත් නිරුක්තියක් තියෙනවා. ඔය කෑම කියන වචනේ තමයි කෑම කියන්නේ. ඒ නිරුක්තියක් නේ. කෑම ඇති සීනේ. මොකද ඈම? අන දුක ලක්ෂණේ විග්‍රහ කරනකොට කියනවා ආස්වාදයේ මුල් කරගෙන හැම කන. බලීස සූත්‍රය කියන සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය ක්ලේශ මාර කියන නව තියෙන මාරයා කියන ක්ලේශ මාරයා කියන කෙලෙසෝල්. මේ ක්ලේශ මාරයා දාලා තියෙනවා බිලිය. ඒ විලියට කියන්නේ චන්දරාගය නැන ઈච්ඡාව එහෙම නැත්නම් තණ්හාව එහෙම නැත්නම් ආසාව මේ වචන වලින් කියන්නේ ඒ දාපු විලිය හේත මායя දාපු විලි 6ක් දාන මේ දාපු විලි 6 තමයි ඒකේ ගහලා තියෙන හැමක් තියෙනවා මොකක්ද අර මනවරණ රූප මනවරණ ශබ්ද මනවරණ ගන්ධ මනවරණ රස මනවරණ පොට්ටබ්බ මනවරණ ධර්ම කියන්නේ ওই දාලා තියෙන විලි 6ට ගහලා තියෙන හැම විලි කොහොයි ගහලා තියෙන හැම 6 මෙන්න මේක කනවා. ඒක තවගේ කෑ හැම ගිය. ඒවම කාපුහා මොකද වෙන්නේ? ක්ලේශ වාරයට විලි වෙන්නේ. ක්ලේශ වාරට විලි වුණාම ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පායස හට ගන්න සසර ගමනේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ යන්න සිද්ධ වෙන්නේ. මරණය හෝ මරණයේ සමාන දුකේ පීරින්ද බෑ. මේ තවත් උපමාවක්. මේ උපමාව වලින් පෙන්වන්නේ දහම් දකින්න ක්‍රම. සංසන්දනය කරලා ඒවන් උපසංහරති. මේ සංසන්දනය කරලා දහම් දකින්න ඕන. හොඳට දහම් වැටහෙනවා ඒක. අන්නේ කියන කෑම ඇති සීනේ කෑම ඇති සීනේ කැමති සීනේ ඔය තුනේම වෙන්නන්නේ ඔය දහම් දකින්න ක්‍රම තුන. දැන් ඔබ හරියට තේරුම් අරගන්න ඕන. සමහර කට්ටිය ඒ අවස්ථාවවලදී මෙහෙම අදහස් ගන්නවා. කැමති සීයේ තියෙන දේවල් උත් ලෝකේ තියෙනවා නේ. දැන් මෙහෙම හිතන අවස්ථා තියෙනවා. අන්නේ ඒකේ හොයන්නේ මොකෙන්ද? අර යදා පඤ්ඤාය පස්සදී කියෝ බුදුරන් වහන්සේ පෙන්වුව ප්‍රඥාවෙන් බලන්න කියන කහ කරලා. අර යදා වේදනාය පසදී කියලා අර්ථයෙන් බලනවා වේදනා චෛතසික අරගෙන ඒකෙන් බලපුවාම නම් පේනවා තමයි කැමති ඒවා තියෙනවා කියලා. මොකද? తాවකාලිකව පේනවා මම මෙහෙම එකක් හිතුවා. ඒක හරි ගියා. මම කැමති වුණා මෙන්න මේ රස්සාව. ඒක හරි ගියා. ඉතින් කැමති එකක් තිබුණා. ඔන්න අදහසක් ගන්න. දැන් මේකත් හොඳට තෝරා ගන්න ඕනේ. එතකොට මොකද්ද මේ කියන්නේ? ඒක හරියට දකින්න ඕනේ. ඒක සිද්ධ වුණේ කැමැත්තටද හේතුඵලයක් වශයෙන්ද දකින්න ඕන. ඕක නැන්නම් පටලවා ගන්න. යම සිද්ධ වුණේ කැමැත්තෙන්ද හේතුඵලයක් අද්ද. දැන් සමහර කෙනෙකුට සමහර දේවල් හරියන. ඒක කැමැත්තට වුණා නම් හැම දිනම කැමති ඉන්නේ හරියනවා. ඇයි හැම දිනටම හරියන්නේ නැහැ? ඒතර දකින්න ඕන. හැම දිනම කැමති නිරෝගී බව. රෝගී වෙන්න කවුරුවා කැමති නැහැ. එකෙනි හොඳ නිරෝගී හින්දා කියනවා. මං කැමති නිරෝගී වට ඉතින් මං නිරෝගී. ඉතින් මං කැමති තියෙනවා. අදහසක් දෙන්න පුළුවන්. ඒක නිරෝගී බව ආවේ කැමැත්ත හින්දා. කවුරු කැමති නිරෝගී බව? එවන කාටත් තියෙන්න ඕනේ නිරෝගී බව ලැබෙන්න ඕනේ. කැමැත්තෙන් ලැබෙනවා. එහෙනම් ඒවා ලැබෙන්නේ මොකක් නිසාද? නිරෝගී බවට හේතුකාරක ක්‍රියාත්මක වුණා නිරෝගී බව ලැබෙනවා. මිසක් කැමැති උනාට ලැබෙන එකක් නෙමෙයි. නමුත් අන්නේම අවිද්‍යාවකින් දැවටෙනවා. ඒවා කැමැති දේ හම්බුණා කියලා. මෙන්න මේක තෝරා ගන්න ඕනේ. මේක මහා බ්‍රහ්මයාට අතිවිච දෘෂ්ටිය. ලෝකෙ මැව්වේ මමයි කියන්නේ එයා ඒකයි. මේ පිරිස මැව්වේ මමයි මං ඔක්කොගේ පියා කියන්නේ තියා. එයා කැමැත්තට හම්බුණා කියලා හිතාගෙන. මේ ලෝකෙ හැදිච්ච හැටි ගැන මුල් කාගේ ධර්ම බුදුරයන් වහන්සේ දේශනා කළු ධර්මයේ තියෙනවා. ඔය බක බ්‍රහ්ම කියන්නේ ඔය මහා බ්‍රහ්ම කියන තව නම. එයා ගන්න අදහසක් තියෙනවා. මේ ලෝකෙ එයා හිතුව හින්දා හරි ගියා. එයා කැමැත්තට මැව්වා. එයා හිතා ඉන්න ආයුධය. දැන් මොකද මේ ලැබුණේ කැමැත්තට? ලෝක සත්‍යය කරන ලද පුණ්‍ය කර්මයන් අනුව කරන ලද කර්ම වේගයට අනුකූලව. ඊට අනුව මේ ප්‍රථම ධ්‍යාන තලයේ පහළ වෙනවා. කාගේවත් කැමැත්තට එකිනෙකගේ කැමැත්තට පහළ වුණා නෙමෙයි. හේතු ඵලයක් වශයෙන්. ඒ කර්ම වේගයට අනුකූලව මේ ප්‍රථම ධ්‍යාන තලයේ හිටපු ආවිස ගෙවුනහම එතනින් ජුත වෙලා ඊළඟ තිවිචර මනුෂ්‍ය කර්මයක් මුල් කරගෙන නැන්න කියන්නේ උඩ තලවලින් ජුත වෙලා ආවාසන බ්‍රහ්ම ලෝකෙන් ජුත වෙලා ඊට පස්සේ පල්ලෙහා ප්‍රථම ධ්‍යාන තලයේ ඇදලා උපදී. ඒක ධර්මතාවයෙන් සිද්ධ වෙන දෙයක් කර්ම වේගයේ හේතුඵල අනු. හැබැයි ඕක දකින්නේ අර ඉතලා පහළ වෙච්ච බ්‍රහ්මට හිතෙනවා. අනේ මේකේ තව කවුරුවත් හිටියා නම් කොච්චර හොඳ. මම කැමති තවත් මේක ඇය එනවනම් මට පාළුවක් නැහැ කියලා. ඒතර අරයා පාරන ස්වභාව අර කියන කර්ම වේගය අනු. හේතුඵල නියාමය අනු. බ්‍රහ්මයා රැවටෙනවා මගේ කැමැත්ත ඉෂ්ට වුණා. මං කැමතුණා තව කෙනෙක් ඉන්නවා. ඉතින් මේ කැමැත්තලෝනේ මේ හරි ගියේ. එයා එන මන් තමයි මෙයාගේ පියා. මන් තමයි මම මේ අමවා ගත්ත. ඔය අදහස දෙනවා එනේ නෑ. ඒ අය දන්නේ නෑ ඉතිහ දෙයක් අපි එනවා මෙයා හිටියන්නේ. මම පොඩි එකා ඉදී ලොකු නහම තාත්තා දැක්ක වායි කියලා පියා පියාර කියලා යට සලක. දැන් මේ දෘෂ්ටිය නැහැ. ඒ දෘෂ්ටිය එයා ඉන්නවා බුදු කෙනේ ලෝකේ පහළ දෘෂ්ටිය කපලා දානක. විඳ හරිනක. ඕක විඳින්න කෙනෙක් නෑ. එයා ඒ දෘෂ්ටියම ඉන්නවා. මන් තමයි මේ ලෝකෙ මැව්වේ. මගේ කැමැත්තටයි ලෝකෙ මැව්නේ. ඒ කැවැදිසිය පවත්වන්න පුළුවන් එකම බුද්ධිලයා මමයි කියලා ඔය විදිහට එයා හිතයි. මෙන්න මෙයා කැවටි. ඉතින් දකින්න ඕනේ කැවැදිසිය නැති ලෝකේ කැවැදිසිය නැහැ හේතුඵල අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. ඔය හරියට තෝරා ගන්න නැත්නම් වරද්දා ගන්න. ඉතින් මෙන්න මෙහෙම තෝරා ගත්තහම අපි දැක්කා මේ දුක කියන්නේ මොකද්ද කියන්නේ. දුක්ඛම් බයට්ඨේන කියන වචනේ විග්‍රහ කරලා අපි තෝරා ගත්තී මේ දුක භයානක දුක කියන්නේ මොකද්ද. තව දෙයක් තියෙනවා වැදගත්. මේ ආර්ය විනය කියන වචන බුදුදහමින් තෝරා ගන්න ඕන, හොයා ගන්න ඕන. මේ ලෝක සම්මතිය කියන වචන වල අර්ථයට වඩා වෙනස් අර්ථ මේ බුදුදහමේ දීලා තියෙනවා. දුක යනු කාමයේට නමකි. බය යනු කාමයේට නමකි. මඩ යනු කාමයේට නමකි. උල යනු කාමයේට නමකි. ගිනි යනු කාමයේට නමකි. මෙන්න මෙහෙම නම් බොහෝමයක් දීලා තියෙනවා මේ කාමයේට. එනං දුක යනු කාමයේද නම දුක්ඛම් බයත්තේ මොන දුකද කාමයේ නැමැති දුක මහා භයානකයි කියලා දකින්න ඕන. ඇයි කාමයේ දුක කිව්වේ? ඔය කාමයේ නිසා තමයි අර අනන්ත දුක් ගොඩට පැරදෙන හැමගිල්ලා වගේ අහුවෙන්නේ. ඔය කාමයේ නොතිබුණා නම් ඔය ලෝකේ දුකට අහුවෙන්නේ කොටු වෙන්නේ නැහැ. උපමාවක් අරන් බැලුවොත් යම්කිසි මිනිසෙක් මාළු අල්ලන්න යනවා. මාළු අල්ලන මිනිස්සෙක් එයා මොකද කරන්නේ? මාළු වලන්න අවශ්‍ය කරන බිලී පාණ්ඩ යනවනම් බිලී පිටක් ඒකේ ගැට ගහන රෑන ඒකේ අග ගහන බිලී කොක්ක ඔය ටිකත් අරගෙන අල්ලපු මාළු දාන්න කූඩේකුත් අරගෙන මේ බිලී අර බිලී පිට ගිහිලා නම් බිලී කොක්ක මුලා දාගෙන බලා ඉන්න මාළුවේ කවුද? හැබැයි හැමක් ගහන්නේ නැතුව නිකන් දාගෙන කොච්චර බලද්ද දවසර එක මාළුවෙක්වත් අහුවෙන්නේ නැහැ. කවදාවත් නිකන් ගිලින්නේ නැහැ ඒක. මාළුව රහදින එක කොතනද තිබුණේ අහුවෙන්නේ. ඒ නිසා අර මනුස්සයා උපක්‍රමයක් කරනවා මොකද මොකෙක් හරි පන්ුවෙක් හරි තව මාළු පැටියෙක් හරි මොකෙක් හරි යන්නලා අරගෙන ගහනවා. ඇම. ඇම ගහනවා දාන. දාපු ගාම ගිහිල්ලා ඉතින් ඇම ගිලිනවා. මිරිය දන්නේ නැහැ තියෙන බව ඇම ගිලිනවා. ඇම ගිල්ලට පස්සේ මොකද වෙන්නේ? අර කියනවා ඌට මරණය හෝ මරණය සමාන දුක දෙන්නා වූ කොකේ පැටලෙයි. ඒක හැයන්ට ඈඳෙනවා. අර පිටර සම්බන්ධලා තියෙන රෑන නිසා පිට උස්සනකොට රෑන ඇදිලා කොක්කට වැලිට මාළුවත් එක ඇදලා එයි. අර බිලිවාන මිනිසයා ඒක මරලා හිටන උගේ ඒ මිනිසයාගේ අර උඩ දාගත්ත ගොට්ටර දාගන්න නැහැ කුඩේට දාගන්න. මාළුවට මරණයයි මරණය සමාන දුක දෙක විඳින්න සිද්ධ වෙනවා. එතකොට මේකට මුල වුණේ මොකක්ද? ඔක්කොම තිබිච්ච අනික් මාර්ග සියල්ල තිබුණා තවකට ෆොටෝනියක් දාපු යම නිසායි. ඉත එම මහ භයානක මොකක් නිසාද? මරණය හා මරණය සමාන දුක වෙන දෙන නිසා. මෙන්න මේ වගේ ආස්වාදී නැමැති හැමක් තියෙන. හැබැයි ආස්වාදී දෙයක් තිබුණාට ආස්වාදී කියන්නේ එක දෙයක් පමණයි ලෝකේ තියෙන එක්තරා කොටසක්. ඒක කවදාවත් තියෙන. ආස්වාද කියන එක නැති වෙන්නේ හැදෙනවා ආදීනව තියෙනවා ඔක්කොම ලෝකේ හැදෙනව ඔබට නැති. ඔය හැදෙන ආස්වාදී ගිල ගන්න ගියාමයි ඔක වෙන්නේ. ගිලිනවා කියන්නේ මොකද්ද? ආස්වාදී චන්දරාගයක් ඇති කරගත්තා. ආස්වාදී ඉච්ඡාවක් තණ්හාවක් ආශාවක් හටගත්තද මෙන්න මේකට කියනවා අර කියන යම අන්න ඒක තමයි ඔගේ පැටලින් අන්න ඒ චන්දරාගයේ ඉච්ඡාව තණ්හාව අතර ගත්තා නම් හැම ගිලින්නේ නැහැ හැම ගිල්ලේ නැත්නම් කෙලෙස් මරුට බිලි වෙන්නේ නැහැ කෙලෙස් බිදෙනවා කෙලෙස් මරුගේ බිදෙනවා ක්ලේශයගේ මිදුණා කියන්නේ නික්ලේශී භාවයටපත් වුණා තසර ගමන කෙලවර කරගන්න හේතුව මෙන්න මේක දකින්න ඕනේ මෙන්න මේ හැම තමයි මහ භයානක ආස්වාදයේ චන්දරාගයේ බැඳෙනවා කියන යමක් ඇද්ද මේක මහ යම මහ භයානකයි මේක ගිලගත්තොත් භයානක දුකට වැටෙන්න උතනි මෙන්න මේක ක්‍රමක්‍රමයෙන් දිගින් දිගට දකින්න පටන් ගත්තාට පස්සේ අනේ මේ ආස්වාදයේ මුල් කරගෙන ලෝක සත්‍ය කොයිතරම් මහන්සි වෙනවද කොයිතරම් උත්සාහ කරනවද ගහමරා ගන්නවද කපා කොටා ගන්නවද තරඟ කරනවද හොර කනවද මේ සියල්ලම කරන්නේ මේ ආස්වාද බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. ඉතින් මේ හරයක් නැති මහ විනාශයටපත් වෙන හැම මෙච්චර පිනිපිරි දීදී ගිල ගන්න මොකද මේ අපරාධ කර කර දඟලනවා. මට නම් වැඩක් නැහැ. ඕවට උත්සාහ කරලා වීරිය කරලා වැඩක් නැති ඉස් දේවල් වලට. ඔහු මොකද අයින් කරන්නේ? ඔහු දකින්නවා එක දෙයක්. මේවා සඳහා යම්කි සංස්කරණය කිරීමක් ඇද්ද? අංකාර කිව්වේ ඒකයි. ඒක මහ දුකක් නේ විහෙසක් විඳ විඳා සංස්කරණය කරනවා ගොඩනගලා අන්තිමට බලනකොට ඒකේ මහ දුකකට වැටෙනවා තවත් දුකෙන් දුකට වැටෙනවා මිසක් කවදාවත් සැනසෙල්ලක් නම් හම්බෙන්නේ ආස්වාද බලාපොරොත්තු වෙන හැම එකම අවසානයේ ඒකේන දුක විඳලා අවසානයේදී දුක විභාගයකට පත් වෙනා වූ දස කුසලීට වැටලා ඉතින් ගෝචරලා මත් වෙලා විනාශයට පත් වෙන එකයි මෙන්න මේක හරියාකාර දැක්කට පස්සේ කියනවා මේකේ තියෙන මොන දුක්කේද ගොඩනගන දුක්කේ කොච්චරහරි සංඛාර දුක්ඛය ගොඩනග. අන්නේ කියනවා දුක්ඛ ලක්ෂණේ දැක්කහම සංඛාර දුක්ඛය ඒකෙන් දකින්න. මේ කර කර විඳින්නා වූ සසර ගමනක් හදනකොට මේ සසර ගමන ගොඩනැගි දුක්ඛ දුක්ඛයත් විඳින්න වෙනවා. ඒවා ගොඩනැගීමට කරන්නා වූ වෙහෙසෙන් සංස්කරණය කරන්න ගිහිලා සංඛාර දුක්ඛයේ තවත් එකතු වෙලා විඳිනවා. සංඛාර දුක්ඛයේ මේකයි කියලා දකින්නවා එතකොට. අන්නේ සැපයි කියද දකින්නවා දුකක් දකින්න ගොඩනැගිච්ච සංකාර නිසා පහළ වෙච්ච දෙකම දකින්න. මෙන්න මෙහෙම දකින්නකොට ඔහු ඒ තුලින් දකින්නේ මොකද්ද? ලෝකේට ඇයි සියල්ලම දුකයි. අන්න තව දෙයක් එක දුක්ඛානුපස්සනාය දකින්න ඕමයි. මෙන්න මේ විදිහට දුක්ඛානුපස්සනාවේ සමහර අය දකින්නවා. සද්ධාධික පුද්ගලයෙක්ට ලෝකේ පිරෙන හැටි දැක්කහම සත්‍යයේ පිරෙන හැටි දැක්කහම අනේ අපෝ කියා දුකිනවා. බොහොම හැඟීම් මතුවෙනවා. අනේ මෙහෙම දුක් විඳින ලෝකයක් මොනතරම් අපරාධියද මේ ලෝකෙ කියන්නේ කියලා හැඟිරෝ. ශ්‍රද්ධාදීයට ඇති වෙන ස්වභාවය. ශ්‍රද්ධාදීකිය කැමති නැහැ කෙනෙකුට දුකක් කරදරයක් එනවා. හිංගියක් හිංසාවක් වෙනවා. වේදනාව විඳලා කෑ ගහනවා. අත්තහයක හද කම්පා වෙනවා. මේ ශ්‍රද්ධාදීකියගේ ස්වභාවය. වීර්යාදීකිය බලන්නේ මොකද? උත්සාහය වීර්යය කියලා ජය ගන්නවල්. ඒක යථාර්ථය දැක්කහම අත්හැරලා දාලා නිදහස් වෙන්නත් බලන. ඒක ක්‍රමය. වීර්යාදීක ක්‍රමය. අන්නේක තමයි කිව්වේ සංඛාර දුක්ඛේ නතර කරලා වීර්යාදීකේන දුක්ඛානුපස්සනාව නිවන් දකින්න. ඔය එකින් එක හොඳට විග්‍රහ කරලා තෝරා ගන්න ඕන. තව එකකින් කියනවා ප්‍රඥාදී. යා නිවන් දකින්නවා අනාත්මානුපස්සනාව මුල් කරගෙන. හැබැයි එකක් දකින්නට අනිත් එක කවුරුත් දකින්න. අනිත්‍යානුපස්සනාව මෙනෙහි කරලා අනිත්‍ය දකින්නකොට ඒ අනුසාරයෙන් දුක්ඛත් දකින්න අනාත්තත් දකින්න. හැබැයි පළවෙනි වෙන්නේ අනිත්‍ය ලක්ෂණය. දුක්ඛානුපස්සනාව මෙනෙහි කරලා යන කෙනා වීර්ය ආධිකය. දුක්ඛානුපස්සනාව මුල් කරගෙන ඉඳන් කටයුතු කරනකොට අනිත්‍යත් දකින්න අනාත්තත් දකින්න ඒක මුල් කරගෙන. ප්‍රඥාධිකයෙන් අනාත්මානුපස්සනාව දකින්නකොට අනිත්‍ය දකින්න දුක්ඛ දකින්න අනාත්මානුපස්සනාව ප්‍රදාන කරගන්න. කොහොමයි යන්නේ? දැන් අපි දුක්ඛානුපස්සනාව ගැන කිව්වේ අර අනිත්‍යානුපස්සනාවේ සියලු කාරණා කැටි කරලා ගත්තාම දුක්ඛානුපස්සනාවේ මදි අඩුව හරිය තමයි දැන් ඔය විග්‍රහ කරලා දුන්නේ. ඔය විදිහට දුක්ඛානුපස්සනාවෙන් නිවන් දකින්න. හැබැයි තව නිවන් දකින්න හරිය කිව්වේ නැහැ අනුපස්සනාව හරිය විතරයි කිව්වේ. ඔය දෙකේම කියවුනේ තව ටිකයි. ඔය දුනම විග්‍රහ කළා ඉතුරු ටික සුද්ධ කරගන්න හැටි විග්‍රහ කළා දෙනවා. අනිත්‍යානුපස්සනාවෙන් දැක්කල පස්සේ ඊළඟ මොකද සුද්ධ වෙලා යන්නේ කොහොමද සුද්ධ වෙන ආකාරය? ඔය කෝකෙන් දැක්කත් අනාත්මානුපස්සනාවත් වැඩෙහින්න ඕන. අවසානයේ අනාත්මානුපස්සනාව වටහා ගත්තාම වැදගත් දෙයක් වටහා ගන්න තියෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? අත්‍යවශ්‍ය මේ කාලේ දැනගත යුතු හැංගිලම තියෙන එක. විතිකිච්ඡා කියන්නේ මොකද්ද? කොහොමද හොයාගන්නේ? තියෙනවද නැද බලාගන්නේ කොහොමද? ඊළඟට පරාමාස කියන්නේ මොනවද? ඒක තියෙනවද නැද බලාගන්නේ කොහොමද? ඔය තුරු නැති වුණා නම් සෝතාපන්න. දැන් මොකද කියලා හොයාගන්න ඕන කිව්වට වචන කිව්වට පද කිව්වට නෑ වැඩෙන්නේ නෑ කොච්චර කිව්වත් පද පෙළක් කියගිය හිටිය හැටි. සෝවාන් බුද්ධිලා මොනවද නැති කරන්න යපා සක්කාය දිටි විදිකිච්ඡා ඊළඟට පරාමාස තුරන සංවේතුන් නැති කරනවා නේ කියලා. ඔය පොතවල කටපාඩම් කරගත්ත ඇයිද කිරි බොන්නේ නැහැ කියේ. හරි මේ. හැබැයි වැඩෙන්නේ නෑ කොච්චර කිව්වත්. මොකද්ද කිව්වේ කියලා ඇහුවොත් එහෙම තෝරා ගන්න බැහැ. තවදුරටත් පොත බලපුවා ඉන්න වීස දිවිද සක්කාය දිට්ඨි කියලා ඔකත් කියයි. ඒයින් එහාට නම් මොකුත් දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ ඉතුරු ටික. එහෙනම් විග්‍රහ කරලා හොඳට අදහස් තෝරා ගන්න. අදහස වටහාගෙන ඔයම විදිනවා යථාර්ථය දැනගන්නවා මිසක් පද මතක තියාගත්තට කවදාවත් යථාභූතය ලැබෙන්නේ නැහැ. කොච්චර වණ ඇහුවත් වැඩක් නැහැ. අදහස වැටෙන්නේ නැත්නම්. අදහස වැටෙහිවා වචන අමතක වේවා කියලා කාලසිරි පුත්‍රයාට ධර්ම දේශනා කරපුවාම කාර්යීරු පුත්‍රයා සෝතාපන්න ඵලයටපත් වුණා. වචන එකක් වම මතක නැහැ අදහස වැටුණා. එන අදිට අවශ්‍ය වෙන්නේ වචන නෙමෙයි අදහස. හැකිතලම් උත්සාහ කරන්න මේ අදහස් තේරුම් ගන්න. ඒකයි අවශ්‍ය වෙන්නේ. දැන් එතකොට අපිට දැනගන්න ඕන අවශ්‍ය කාරණයක් තියෙනවා මොකද්ද? අත්‍යවශ්‍යම දෙයක් තමයි අනත්ත තෝරා ගන්න නම් හුඟක් අමාරුයි. අනත්ත තෝරා ගන්න ওই දෙක තෝරා ගන්නතර වැඩි අමාරුයි. මොකක් නිසාද? අනත්ත අනාත්ම කරලා තියෙන හින්දා. අනත්ත කියන එකද කියන්නේ අනාත්ම. දැන් අනාත්මයි අනත්තයි දෙකේ වෙනස බලන්න ගත්තොත්. අත්තයි ආත්මයි දෙකේ වෙනස බලන්න ගත්තොත්. අත්තයි ආත්මයි කියන්නේ අහසර පොළොව වගේ දෙකක්. අනත්තයි අනාත්මයි කියන්නේ අහසර පොළොව වගේ දෙකක්. රූපේ අනත්තයි කියන්නේ එකක්. රූපේ අනාත්මයි වේදල අනාත්මයි ආදී වශයෙන් කියන තවත් අදහස්. ආත්ම අනාත්ම කියන වචන දෙක සංස්කෘත. සංස්කෘත වචන අපිට මේ අපේ බුදුදහම තේරුම් කරලා දෙන්න ඇදලා ගත්ත එක නිසා වටිනා අර්ථ වැහිලා ගියා. පැටලු. හොයාගන්න බැරුව ගියා. ඉතින් ඕක හොදල තෝරා ගන්න ඕන හරියක් තියෙනවා. දැන් මොකද්ද මේ කොයින්ද මේ අපිට ආවේ අදහස? ආත්ම දෘෂ්ටිය කියන එකක් අපි අහලා තියෙනවා. කාට තිබුණේ කොහෙද තිබුණේ ආත්ම දෘෂ්ටිය කියන්නේ කාගෙන්ද බිහි වුණේ? ඔක ලෝකෙට පෙන්වුවේ කවුද? අනාත්ම කියලා වචනයක් තියෙනවා. ඔය අනාත්ම කියන්නේ කවුද ලෝකෙට පෙන්වන්නේ? අත්ත අනාත්ම කියලා වචන දෙකක් තියෙනවා. ඒක නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පැහැදිලිව ත්‍රිපිටකයේදී. අත්තයි අනාත්තයි. අර ආත්ම අනාත්ම කියන දෙක දෙන්නත් බහු කාලෙකදී. අත්ත අනාත්ම කියන වචනෝ භාවිතා කරලා තියෙනවා පාලි. හැබැයි තෝරා ගන්න බෑ කොතනද ආත්ම පෙන්වන්න දුන්න අත්ත කිව්වේ කොතනද? අනාත්ත කියා කිව්වේ කොතනද? මේ දෙක පැටලීලා තියෙන හින්දා ඔයා හොයා ගන්න බෑ යථාර්ථය. බවුණංගී අදහසක් තියෙනවා. බවුණ කියලා කිව්වේ ඒකට කියන්නේ වෛදික වාදී බවුණ කිව්වේ. වෛදික කියන්නේ ත්‍රිවේදී. ත්‍රිවේදයේ ඉගෙනගෙන. ත්‍රිවේදයේ වරතර බ්‍රාහ්මණ කියලා කොටසක් හිටියි. ඒක තමයි බවුණ දහ. මෙන්න මේ බවුණන්ට ඇති වුණා එක්තරා මතයක්. මේ ඇති වුණ මතය මොකක්ද? මේ මම කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි මේක තෝරා ගන්න දන්නේ නැහැ ලෝතර බුදු පියාණන් වහන්සේ නමක් යථාර්ථයේ පෙන්වා දෙන එක කිසිම ලෝක සත්‍යයකට. පසේ බුදුන් වහන්සේ නමකට ඇරෙන්නේ. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකින් හෝ බුදුරයන් වහන්සේ දේශනා කරපු දහම අහලා අනුපිළිවෙලින් ආව ශ්‍රාවකයෙක් ඇරෙන්නේ. අන්‍ය කෙනෙකුට නම් කවදාවත් මේ මම කියන එක නා පිළිබඳ යථාර්ථය තෝරා ගන්න බෑ. මම කියන්නේ මොකද්දවත් තෝරා ගන්න බෑ. ඒක අතිසියුම් තැන. මෙන්න මේ නිසා ඒ අර වෛදිකවාදී බමුණන්ට ප්‍රඥාවක් ඇති වුණා. මේ කතා කරන්නේ කවුද? මෙරුණහ වරනේ. කතා කරන්නේත් නැහැ, බීන්නේත් නැහැ මොනවත් නැහැ. ජීවත් වෙලා ඉන්නකොට මේ කතා කරන්න පුළුවන්. සැපදුක් දැනෙනවා. අහන්න පුළුවන්, බලන්න පුළුවන්. ආග්‍රහණය කරන්න පුළුවන්. ස්පර්ශ දැනෙනවා. හිතන්නත් පුළුවන්. ඉතින් කාටද මේ අපි ඉන්නේ? කවුද මේවා කරන්නේ? මේ වෙන ක්‍රියාවලිය Tamante හේතුඵල තේරුම් ගන්න බෑ. බුදුරහමෙන් විග්‍රහ කරලා දෙන එකන් ඒ බුදුරයන් වහන්සේ දේශනා කරලා දෙන තුරු ওই ධර්මයේ තෝරා ගන්න බෑ. ඒ නිසා හිතනවා මේ කෙනෙක් තමයි මේවා කරන්නේ. ඒ කෙනා කවුරුන හරි කවුරු හරි ඉන්නවා. ඊයා තමයි මේවා කරන්නේ. එතකොට මේ පින්පව් කරනවා. කවුද? ඔය ආත්මය කියලා නැත්නම් මම කියලා කෙනෙක් ඉන්නවා කොහේ හරි. ඊයා තමයි මේක කරන්නේ. ඉන් කරන්නේ තියා පව කරන්නේ තියා විභාග විඳින්නේ තියා දැන් මෙහිම එක මතයක් හටගත්තා මොකද හටගන්න හේතුව ඔය අන්‍ය යෝගීන් අතර තියෙනවා භාවනා කරලා දිවස් පහල කරන්න පුළුවන් ලෞකික දිවසක් ඔය පහල කරපුවාම පේනවා පෙර හිටපු හැටි ඒ දකින්නොත් මම යන සංඥාවෙමයි දකින්නේ මං කොහේ ඉස්සරහ කොහෙද හිටියේ අර දිවසේ යොමු කරලා බලනකොට පේනවා ඉතින් ආ මම අහවල් දෙන මිනිස්සෙක් කියලා වෙන හිටියේ. එක එක නා එක එක විදිහට තම හිටපු දැන දකි. මෙහෙමනේ හිටියේ. මේ ළමින් හිටියන්නේ. මෙහෙම දේවල් කෑවා බිව්වන්නේ. මෙහෙම දේවල් කතා කළා. මෙහෙම දේවල් ඇසුරු කළා. ඔක්කොම දකි. ඊට පස්සේ දකින්න ඊට ඉස්සෙල්ලා කොහෙද හිටියේ? අනේ මහරකේ කියලා හිටියා. දැන් ඒකත් පේන. දැන් දෙවියෙක් වෙලා හිටියා. ඒකත් පේන. හිටපු හැටි කියපු හැටි කරපු හැටි දකි. ඊට ඉස්සෙල්ලා කොහෙද හිටියේ? මෙහෙම බලාගෙන බලාගෙන යනකොට හුගාතුර වැලිය හැ. අන්තකල්ප 40ක් යනකම් බලන්න පුළුවන් අය හිටියා කියේ. ඔකමයි නෙමෙයි ඒ යෝගී හිටියා. එහෙම හැකියාවක් තියන අය. මෙන්න මෙහෙම බලපුවායි දකින්නවා එක දෙයක්. මොකද්ද? මේ මම කියන්නේ එක්කෙනෙක්. ඉන්නව හැමතැන. යානම් මුකුත් වෙලා. හැබැයි හදපු හදපු හැම කයම මැරිලා. මම කියන්නේ කෙනා මැරිලා. එයා එතනින් ගියා තව තැනකට යනවා. අර ගණ්ඩාබ යන ක්‍රියාවේ වීම නිසා. යාර වෙන්නේ ආත්මයා ගියා. මම කියලා කෙනෙක් ගියා. මෙන්න මෙහිම අදහසක් අරගෙන. ඒ අය කියනවා මම කියලා කෙනෙක් ඒකාන්තයෙන් ඉන්නවා. අන්නේ අය කියනවා අත්ති මේ අත්තාති. අන්න අපි පාලියෙන් කියන්නේ ගියා අත්තාති කියන වචන. එතන කිව්වේ ආත්ම කියන අදහසයි. මම කියලා ආත්මයක් තියෙනවා. කාගේ වචනද? අපේ වචනයක් නෙවෙයි ඒක. එදා වෛදික බමුණන් හරගත්ත මහා දෘෂ්ටිය. අභූත දෘෂ්ටියකට වැහැලා හිටියා. වෙච්ච සිද්ධ ඇති නැති දෙයක් ඇතිදී ආදාගෙන පණ වගේ. ගත්ත දෙයක් තමයි ඒ අත්තාදී කියන වචنين එතන කි. අපිත් අත්ත කියන වචනේ භාවිතා කරනවා. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා කියනොලත් අත්ත කියලා අපි භාවිතා කරනවා. ඒක තව අර්ථය. අරක තව අර්ථය. අත්තිමේ අත්තාටි කියලා බවුණෝ කියෝ වෙන අර්ථය. ඒක බවුණුවත් ඒ කියන්නේ අත්තිමේ ආත්මාදී කියවන හරි. සංස්කෘත වචන දෙවන අඳ අහුවේ. මේ සංස්කෘත වචනේ අභිදායි දිනේ ආත්ම කියන එක වෙනව එක. අන්න ඉතන ආත්ම කිව්වේ මොකද්ද? අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ. ඊය අය වැහුණු දෙනක් තියනවා කියන්නේ ඒකයි. ඊය අය කියන්නේ ඔන්න ඔය විදිහට හැමදෙයක් විදිහට බලන අහන ආග්‍රාණය කරන රස විඳින ස්පර්ශ ලබන හිතන පින්පව් කරන ආත්මය කියලා එකක් තියෙනවා මම කියලා හඳුනන්නේ යන්නේ ඒක තමයි මම යන සංඥාවකින් හඳුනන්නේ යන්නේ ආත්ම දැන් ආත්මය කියලා මූලික සංකල්පයක් ඒ ඔන්නේ සංකල්පය අරගත්තේ මොනවද දැන් බලන්න ඕනේ සක්කායයි සක්කාය දිට්ඨියයි ඔබ තෝරාගෙන හුඟක් වෙලා යනවා සක්කාය මොකද්ද සක්කාය දිට්ඨිය මොකද්ද ඔය දෙක විග්‍රහ කරලා දැනගන්න ඕනේ විසාක නැමැති උපාසකතුමයි ධම්මදින්නා නැමැති රහත් තෙරින් වහන්සේ අතර සාකච්ඡාවක් ඇතුණා. චුල්ල වේදාල සූත්‍රයේ තියෙනවා ඒ සාකච්ඡාව. ඉතින් දිහනවා ආර්යාවනි සක්කාය සක්කාය කියේ. කුමකටද සක්කාය කියන්නේ? ඒවා විසාක සිටුවරේ අහනවා. විසාක සිටුවරේ අහනවා ධම්මදින්නා තෙරින් වහන්සේ කියේ. එතකොට කියනවා එවත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධයේ සක්කායකි.